කාරණික පින්වතුනි, නල්ලූර නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ඒ කටචේවර පූජාව නිමිත්තෙන් පැවැත්වුණු පින්කම් මාලාවේ අදිනේදී ඒ කටචේවර පූජාව සිද්ධ කරන්නට ඉදිරි විශේෂයෙන්ම මේ අවස්ථාවේ සෝදානන් වන්නේ ඔබ පින්වතුන් විසින් සිද්ධ කරන්නට යෙදුනේ පින්කමේ ආනිසංස දේශනාව සිද්ධ කරන පින්කමට සම්බන්ධ වන්නට විශේෂයෙන්ම අදිනේදී වැඩම වදාළ අපේ නායක හාමුදුරන් වහන්සේ පිළිගැනීම අපේ යුතුකම. ඉතින් විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුනේ ඔබ පින්වත් කවුරුත් දන්නා අඳුරන හාමුදුරන් වහන්සේ නමක්. විශේෂයෙන්ම ගඟුල පරම විසුද්ධාරාම මහා විහාරාධිකාරී, ඒ වගේම හොරුපිටිය ඥානේශ්වර පිරිවෙනෙහි පරණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි අපේ තන්ත්‍රි මුල්ලේ සරණ හාමුදුරුවන් වහන්සේ අපේ අවස්ථාවේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානය වෙනුවෙන් දායක ඔබ පින්නතුන් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. උන්වහන්සේ පිළිගැනීම සඳහා පින්වත් සුදනාම සාදුකාරයක් පවත්වන්න නැවත වතාවක් අපේ හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරන පාදාභිවන්දනයේ යුක්තව කඨිනානි සංස ධර්ම දේශනාව පවත්වන හැටියට.
නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානං භික්ඛූනං කටිනං අත්ථරේතුන්ති. සදහවත් පින්වත්නි, අද මේ නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වර්ෂයකට වරක් පමණක් සිදු කළ හැකි ඒ කඨින චීවර මහා පූජාව සිදු කරලා අවසන් කළා. මේ සන්ධ්‍යා භාගයේ නැවතත් ඒ පිළිබඳව ආනිසංස දේශනාවක් හැටියට ඒ පින්කම පිළිබඳව නැවත බලලා සිහි කරලා ඒ පින්හිත වඩා දියුණු කර ගැනීමේ හැඟීමෙන් තමයි මේ කඨිනානිසංස දේශනාව කරන්නේ. ඉතින් මෙවර මේ විහාරස්ථානයේ මේ පින්කමේ පුරෝගාමී දායකාව හැටියට මල්ලිකා පෙරේරා මහත්මාව, එවාගේ පුතණුවන් අපේ සම්පත් පෙරේරා මහත්මා, ඒ දියණිවරුන් තෙදෙන ඇතුළු ඥාතීන් හිත විසින් මේ විහාරස්ථානයේ දායකකාරකාදී සැමත් එක්ක එකතු වෙලා මේ උදාර කඨින චීවර මහා පූජාව සිද්ධ කරගන්න වාසනාවන්ත වුණේ. ඉතින් මේ පින්කමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට අවුරුදු දෙකකට කලින් පරලෝකීය වික්ටර් විජේදාස පෙරේරා එදාවර ස්වාමියාට පියාණන්ට විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න. එතුමාගේ මල්ලිකා මහත්මියගේ දෙපාර්ශ්වයේ මියගිය ගුරුදෙමව්පියාදී ඥාතීන් ඇතුළු සැමට මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහෙන්න අපවත් වෙච්ච ගරුකඩේතු ආනන්ද මෛත්‍රී ඒ ස්වාමීන් වහන්සේ ප්‍රධාන මියගිය සැමට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එනිසා අපි මේ සිදු කළ මහා පින්කම නැවත සිහි කරගෙන වඩාත් මේ පින්කම ගැන තේරුම් බේරුම් අරගෙන පින්හිට දියුණු කරගෙන මේ තුන් මාසයක් මුළුල්ලේ කළා වූ පින්කම් අපේ අවසානයේදී අනුමෝදන්ව නැවත සිහිපත් කරනවා. ඒ සියලු පින්කම් මේ ධර්ම දානමය පින දෙවියන්ට පරලෝකියන්ට ඔබ අප හැම දෙනාටම මෙලොව පරලොව යහපත පිණිස උතුම් නිවන පිණිසම හේතු වේවා කියලා කවුරුත් එක ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කඨින පින්කම උදේ කාලේ කරලා ඉවර වෙලා ආයේ මේ හැන්දෑවේ මේ බණක් යොදාගත්තේ ඇයි? මේක අපි කියා දෙන්න ඕන. මේ පින්කම් කරාම පින්කමක තියෙනවා අවස්ථා තුනක්. పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා. ඒ කියන්නේ පින්කම් කරන්නේ හිතපු වෙලාව, පින්කම කරන වෙලාව, දැන් මේ පින්කමේ අවසානය. මේ අවස්ථා තුනම බුදුහාමුදුර අපට උගන්වනවා තුන් හිත පහදා දුන්නොත් දාණය උංගිය කියතන ලැබෙයි නිදාණය කියන. මේ අවස්ථා තුනම හිත පිරිසිදු වෙන්න ඕන. මේ අවස්ථා තුනම හිත යහපත් වෙන්න ඕන. හොඳ හිතක් වෙන්න ඕන. මේ අපේ පුතග්ජන අපේ හිත කියන එක බොහොම ඉක්මනට වෙනස් වෙනවා. බොහොම සුළු දෙයින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑ පොඩි කාරණයක් ඇවිල්ලා අපි මේ කර පින්කම සමාහට එපා වෙලා ඒ ගැන කලකිරීම ඇති වෙනකොට. ඒ නිසා මේ අවසානයේ තමයි වඩාත්ම අපේ හිත සතුටු කරගන්න ඕන. ඒකයි මේ පින්කම ඉවර වෙලා මොන පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන් මොනවා තිබුණත් ඒ ඔක්කොම පැත්තකට දාලා මේ පින් හිත පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත නුවණින් අවබෝධයෙන් මේ ගැන දකින්න ඕනේ, බලන්න ඕනේ, හිතන්න ඕනේ. එනවා තමයි මේ අවස්ථා තුනම හොඳ වුණොත් තමයි කරපු පින්කම නිසා අනිවාර්යෙන් විපාක ලැබෙන්නේ. නමුත් පින්කම අවසානයේ ඒ ගැන සතුටු වෙන්න බැරි වුණොත් එහෙම අර ලැබිච්ච දේවල් පරිභෝග කිරීමේ භාග්‍ය නැතිවෙනවා. ඒවා පරිහරණය කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ අවසානයේදී පින්හිත වඩා ශක්තිමත් වෙන්න ඕන. දැන් අපේ බුදුහාමුදුරන් කාලේ කොසල් රජුර හැමදාම පන්සල්ට එන කෙනෙක් බුදුහාරු දකින්න. අනේ සතියක් විතර ආවෙනේ. සතියක් විතර ආවෙනේ. දැන් බුදුහාමුදුරෝ හම්බෙන ඊළඟ දවසේ ආම්දා බොහොම දවසකින් නේද මහරජා. අනේ බුදුහාමුදුරනේ අපුත්තක සිතාන් දරුවෙක් මල්ලෙක් නැති මේ සිටුවරෙක් හිටියා කිසි කෙනෙක් නැහැ. එතුමාට කිසිම හිතවතෙක් ඥාතියේ කවුවත් නැහැ. එතුමා මලා ඒ අපුත්තක සිතාන මලා එතුමාගේ වස්තුව රාජසන්තක අයිතිකාරයෙක් නෑ. එනිසා ඒ වස්තුව මේ දින ගානම දින හතක් විතර මට සිද්ධ වුණා ඒ වස්තුව රාජ ගබඩාවට ගේන්න. ඒ නිසා ස්වාමීන් වැඩ අධික වුණා එන්න බැරි වුණා. දැන් බුදුහාමුදුරුවෝ එතනදී පැහැදිලි කළා මහරජ මොකක්ද අන්නද වෙච්ච වැඩේ. ඔය සිටුවර ඉස්සර ජාතියක ඒත් ධනවත් කෙනෙක්. හැබැයි කාටවත් මොකවත් දෙන්නේ ඔහොම යන අතරේ එක දවසක් එක ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඒ පහාමු පිණ්ඩපාතවන් දැකලා උන්වහන්සේ සංවරයි. ඉතින් මේක දින කීපයක් දැකලා පස්සේ දවසක් කැලලා භාර්යාවට කියන අපි අරහන්තුන් දාන ටිකක් දෙමු. ඉතින් උන්දත් හරිය කැමති වෙනවා මේ කවදාවත් දානයක් දෙන්න කියන්නේ. දැන් දෙන්න කියපු ගමන් බොහොම කැමති වෙනවා හොඳයි කියලා. ඒ කාලෙ සිට මේ කල්ලාතු ආරාධනාවක් නැහැ. පිණ්ඩපාතේ යනවා ළඟට ගිහලා වැඳලා ස්වාමීන් පාත්‍රය දෙන්න කියලා ගන්නවා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ඒ ගහ කුලේ ළඟ විවේක වැඩ ඉන්නවා. දානි උයලා පිහලා ගිහලා පූජා කරනවා. දැන් මේ මිනිස්සයා පාත්‍රය එහෙම වැඳලා අරගෙන ආවා. භාර්යාව ඒ අනුව දානි උයන්න පටන් ගත්තා. උයලා කවදාත් දන් දෙන්න කියන්නේ ඉතින් හොඳට දානි හැදුවා. මෙයා රාජසේවයට ගියා. ඒ දානි හදලා හොඳට පාත්‍රය පිරෙන්න එක පුරවන එකක් එයා ගිහලා පූජා කරනවා. ඒ හාමුදුරු කල්පනා මෙච්චර වහඳන්න බෑනේ. අනිත් තව හාමුදුරුවෝ ඉන්න ඒ පර්වතේ ඒ හාමුදුරුවන්ටත් දෙනවා කියලා මේක අරගෙන යනවා. රාජසේවයට ගිය මේ මිනිස්සයා කල්පනා කරලා දාන දෙන්නක මොනවා කරාද දන්නේ. මෙයත් එනවා ඉක්මනට ඉක්මනට. ඒක හාමුදුරුව වඩිනවා. බරණ බරේ මේ පාත්‍රය යනවා. සිවුර අස්සෙන් පේනවා පාත්‍රේ බැලුවා පිරෙන්න දීලා. දැන් මේ මිනිස්සයා කල්පනා කළා අපරාධ මේ කාරණා මෙච්චර දුන්නේ මෙච්චර දුන්නේ. මේ කෑම ටික තිබුණා නම් අද ගෙදර අපේ වැඩකාරයන බඩකට පෙරෙන කන්න ජනගේ හුඟක් වැඩ ගන්න තිබුණා. මෙච්චර දුන්නේ අනවනේ සිතුවිල්ල ඇති වෙනවා. ඒ දාන දෙන්න කිව්වා ඒ නිසා ලැබුණා. අර අවසානයේ ඇති වෙච්ච සිතුවිල්ල බලන්න ලැබෙච්ච දේ පරිභෝග කිරීමේ ශක්තිය හීන වුණා නැති වුණා. ඒ නිසා හොඳ බත කහලා කන්න බෑ බඩේ රුජාම. හොඳ ඇඳුමක් අඳින්න බෑ කහන්න ගන්න. හොඳ වාහනයක යන්න බෑ. එදෙම් දම්මෙක් මල්ලෙක් කවුරුවත් නැහැ. අන්තිමන මේ තනි වෙලා ඉඳලා විශාල වස්තුවක් අයිති වෙලා මැරලා ගියා. ආන බුදුහාමුදුරුවෝ මේ කතන්දරේ මතක් කර ඒ නිසා අපි පින්කමක් අවසානයේදී කිසිම කාරණයක් නිසා හිත පොඩ්ඩක්ව පළුදු කරගන්න එපා. කලකිරෙන්න එපා. වෙනස් කරගන්න එපා. මේ කල පින්කම හොඳට කරුණා කියලා අපේ සම්පත් මහත් වෙනවා එනවා කිව්වා. හොඳ ග්‍රහාන්දුලනේ පින්කම කරනවා. දැන් වැස්ස එහෙම ආවන පොඩ්ඩක් පොඩි එහෙම මේ වෙනවා අනේ අපි මෙච්චර උනන්දුනවා. ඒ එහෙමත් නැහැ. ඒ නිසා මොකවන්නේ කලදරයක් නැතුව බලාපොරොත්තු වෙච්ච පින්කම හොඳට මල්ලිකා මේ මෑණියන්ට ඒ සම්පත් පුදනුවාට මෙයාට එකතු වෙලා හොඳට කරන්න මේ ඔක්කොම එකතු වෙලා කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ කිසිම අඩුවක් නැහැ සතුටු වෙන්න. ඒ ගැන වැඩි උනන්දු කරවන එක තමයි මට කරන්න තියෙන්නේ. පින්කම හොඳට කරලා තියෙන්නේ. එනකොට මම ඒක කොහොමද ඒතර වැඩේ හොඳට කෙරෙලා. ඉතින් මම දැන් කියන්න දෙයක් නැහැ මුතුනේ. ඒ නිසා තුන් හිත පහදා දුන්නොත් දාණය උංගිය ගිය තැන ලැබේ නිදානේ කිව්ව එකක්. ඒ නිසා දැන් මේ අවසාන වෙලාවෙත් තවත් අපි 얘ගෙන හිතලා අපි පින් හිත දියුණු කරගන්න අදිස්ථාන සීලී වෙමු. දැන් මේ කඨින කියන පූජාව. කඨින කියන වචනය භාෂාවේ යෙදෙන අර්ථ දෙකක් තියෙනවා. කඨින කියන වචනේ හැදෙනවා කට කියන ධාතුවෙන් කඨින කියන. කත්ත කියලා තව ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියා මූලය. ඒ කත්ත කියන එකෙන් හැදුනහම කඨින කියලා කියන්නේ තව අර්ථයක්. එතකොට කට ධාතුවෙන් කඨින කියන්නේ තද කියන එක. දුෂ්කර කියන තේරුම. දුෂ්කරයි අමාරුයි අපහසුයි කියන අර්ථයක් එනවා. ඒ කත්ත ධාතුවෙන් කටින කිව්වහම ඒකේ අර්ථය එන්නේ ප්‍රසංසාර්හ කියන තියෙනවා. දැන් මේ අර්ථ දෙකම එකතු කරලා අපිට මෙහෙම කිව්ව හැකි දුෂ්කර අමාරු අපහසු ක්‍රියාවලියක යෙදීමෙන් ප්‍රසංසාර්හ ආනිසංස ගෙන දෙන පූජාව කටින පූජාව. එතැන් මේ භාෂාවේ වචන දෙක අපි එකතු කරලා ගන්නවා. එතන මේ කටින කියන වචනේ එහෙම එන්නේ. දැන් බලන්න කටින පින්කමක් කරන්න අමාරුද දුෂ්කරද අපහසුද නේද? හිතර බලවා අමාරුද? අමාරු. කන්න පින්කමක් හැමදාම හිතු හිතු මතේ කරන්න බෑනේ. මේකට වස්සාන ඍතුවේ විතරයි මේක කරන්න පුළුවන්. වස්සාන ඍතුවේ තියෙන මාස හතරක්. මාස හතර දැන් මාස 3යි ගෙවුනේ. දැන් මේ හතරවෙනි එක තමයි මේ යන්නේ. ඉතල මේ වස්සාන ඍතුවේක තමයි මේ කරන්න පුළුවන්. කන පූජාවක් තනියෙන් කරන්න බෑ. කන පූජා කරන්න හාමුදුරුවෝයි දායක දෙන්නෝ දෙගොල්ලොම එකතු වෙන්න. පන්සලයි තමයි දෙගොල්ලොම එකතු වෙන්නේ. නැත්තම් කරන්න බෑ. ඊළඟ කඩන පූජාවක් කරන්න බෑ. දායකයන්ට විතරයි. හාමුදුරුවෝ නැත්තම් ඒක කරන්න බෑ. ඒ නිසා මේ දෙගොල්ලන්ගෙම ගිහි පැවිදි සම්බන්ධය තහවුරු වෙන කාලේ තමයි කඩන කාලේ. මේ පින්කම් කාලේ. අපිට වැඩිම පින්කම් කරන්න තියෙන කාලය කඩන පින්කම් කාලේ. ඒතකොට මේ ක්‍රියාවලිය කරන එක දායකව හැටියට දුෂ්කරයි. ඇයි? දැන් මේ පින්කම කරනකොට හරියට කරනවා නම් මේ කඨින පූජාව කියලා කියන්නේ අර ඉස්සරහා තියෙන චෛත්‍ය හදනවා වගේ වෙනවා. දැන් මේ චෛත්‍ය හදන දවසම මතකයිද මේ කොච්චර අමාරු නේද? චෛත්‍ය හදන්න මුල් ගල ඉස්සර මේ බිම සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට නැකතම් බලන ඉඳන් මුල් ගලක් තියන්න ඕනේ. ඊට පස්සේ බාසුන් හැලා අරගෙන මේ මුල් ගල තියලා මේක හදනවා අත්තිවාරම දානවා. තුන් මහල් පේසාලු වඳිනවා. ඊට පස්සේ ගර්භයේ වඳිනවා. හතරස් කොටුව, දේවතා කොටුව එහෙම ඇවිල්ලා තමයි අවසානයේ මේ පොත බලන්න. ආනේ කඨින පූජාවත් හරියට ඒ චෛත්‍ය හදන්නා වාගේ වෙනවා. එතකොට අපිට මේක එක පාට කරන්න බෑ. එක පාට දැන් චෛත්‍යයේ මුල් ගල තියලා පහුවෙන්දා කොටගෙන හැලලා තියන්න පුළුවන්ද? තියන්න පුළුවන්ද බෑ. මේ චෛත්‍යයේ මුල් ගල තියලා ඉත පහුවෙන්දා කොට තියන්න බෑ. එහෙනම් චෛත්‍ය හදන්න මාස ගාණක් කීපයක් ගත වෙනවා. ඒ වගේ මේ කඨින පූජාවත් එහෙමයි. කඨින පූජාව කරන්න දායකයෝ ඇසල පෝය දවස. ඇසල පෝය කියන්නේ ගිම්හාන ඍතුවේ අවසාන දවස. ඊට පහුවෙන්ද තමයි වස්සාන ඍතුව ලබන්නේ. ඒ නිසා ගිම්හාන ඍතුවේ අවසාන ඇසල පෝය දවසේ ආන දායකයෝ දෙහත් අරගෙන පන්සලට යන හාමුදුරුවන්ට ආරාධනා ස්වාමීන් වහන්සේ මේ තුන් මාසෙ මේ ආරම්භ වැඩ ඉන්න අපි ඔබ වහන්සේලා සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා පොරොන්දුවක් දෙනවා. අර දෙහත් දීලා දෙන මේ පොරොන්දුව හරියට අර කඨින පූජා චෛත්‍යයේ මුල්ගල තැටි මුල්ගල තිබ්බා. දැන් මුල්ගල කියලා ඉවර වෙනා ඉලාස මේ චෛත්‍ය අත්තිවාරම දාන්න ඕනේ. පේසාවල් තුන බඳින්න ඕනේ. ගර්භේ බඳින්න ඕනේ. ආන්නේ වගේ එතන ඉඳලා මේ තුන් මාසයක් මේ පින් හිත මේ චෛත්‍ය කඨින පූජා චෛත්‍ය හැදීමේ පින් හිත තුන් මාසයක් අපේ කඩ කරන්නට නොකඩ කොට අරගෙන ඉන්නවා. එක දවසක් දෙකන්නේ මේ. එතන මං හිතන්නේ අපේ මල්ලිකා නෝනා මහත්මිය මේ වස් ආරාධනා කරපු දවසේ ඉඳලා මං හිතන්නේ හැමදාම මේ කොහොමද කරන්නේ කොහොමද කරන්නේ පන්සල් දෙන්නේ නැති දාන ගේන්නේ නැති මුතාලු කියන්නේ නැති ටෙලිෆෝන් කරන්නේ නැති මේ හාමුදුරන්ට ආයි කතා කරා. දැන් මේ තුන් මාසෙන් මේ ගැන කොච්චර දඟලන්නේ නැද්ද නේද? හිතන්නේ නැද්ද? මෙයා පින්කම් කරන්නේ නැද්ද? පන්සල් දෙන්නේ නැද්ද? දැන් මෙන්න මේක තමයි පින් හිත දිගට ගේන්න ඕනේ. දිගට ගේන්න ඕනේ. හැමදාම පුළුවන් නම් හිතන්න ඕනේ මං වස් ආරාධනා කරලා අපේ පන්සලේ වස් පින්කම කරනවා මමත් දායකයෙක් කියලා හැම හිතන්න ඕනේ. හිත හිතා මේ කාලය තුල අපේ ගුණාත්මක බව දිනු කරගන්න පින්කම් වල යෙදෙන්න අඩු ගානේ උදේහා බුදුන් වඳින්න ඒ විදිහේ යමක් කරෙන්න ඕනේ. මේ කවුරුත් දන්නවා නාගිත අපදාන නාගිත දැන් උදේ මං හිතන්නේ මේ කඩ කියලා පූජාවෙදී ඒ ගැන කියවෙන්නේ නැහැ. ඔය නාගිත හාමුදුරුවෝ තමයි පඨිනයක් කරලා ඒ ගැන ආනිසංස කියලා තියෙන්නේ. දැන් උන්වහන්සේ විපස්සී බුදුහාමුදුරන් කාලේ මේ කඨින පූජාව කිරීමේදී උන්වහන්සේ ප්‍රාතිහාර්ය පාක්ෂික උපෝසතය යෙදিলা තමයි එක් කරන්නේ. ප්‍රාතිහාර්ය පාක්ෂික උපෝසතය යෙදিলা. ඒ කියන්නේ මේ වස්තුන් මාසෙම සීලයක සමාදන් වෙනවා. ඒ නාගිත අපදාන හැටියට උන්වහන්සේ එදා විපස්සික උදාන කාලේ මේ ප්‍රාතිහාර්ය පාක්ෂික උපෝසතය කියන්නේ ඒ වස්තුන් මාසෙම අටසිල් සමාදන් අටසෙන් සමාදන් වෙලා ඒ ප්‍රතිපත්තියේ පිහිටලා ඉඳගෙනයි මේ තුනරුවන්ට මේ පූජාව කරනවා. ඒතර ඒ වගේ අපේ මේ අය වුණත් මේ කාලය තුන වඩ වඩාත් පින්කම් වල යෙදෙන ඒ කියන්නේ හිතන කටේ තුල යෙදෙන ඒ තමයි වෙන්න ඕනේ. ඉතින් පින් හිත මේ දිගට ගේනවා දිගට ගේන දවසක් දෙකක් මේ තුන් මාසෙ මේ ගැන හිත හිතා හිත හිතා. දැන් මම ඒකට අපේ මම මේ සැරේත් වස්සසයෙන් ඈතක LPT අපේ පන්සලක මම ඒ නිසා ඒ වස්සා ආරාධනා දවසේම ඒ මේ කටින පින්කම කියන්නේ දැන් මේ මල්ලිකානුවනගේ පින්කම කරන්නේ නෙමෙයි. මේ පන්සලේ සියලු දායකයන්ට පුළුවන් මේ කටින පින්කම මගේ පින්කම කරගන්න. ඒක තමයි හිතෙන් හදාගන්න. ඒ නිසා මේ මම මේ දායකයන්ට කියලා දුන්නා හැම කෙනෙක්ම වස්ස ආරාධන දවසේ බුලත්වල තුන ගාන ගේන්න කියලා. අක්කිනම් ගොඩක් ගාන ගාන බුලත්වල තුන. ඒ ඔක්කොම ගෙන හැරෙනවා. දැන් මේ බුලත්වල ගෙන හැරලා කොළ තුන ගෙන හැරලා තමන් හිතාගෙන මමත් වස් දායකයෙක් වෙනවා හිතාගෙන මේක දීලා අර මුල් ගල තියාගන්න. තමන්ගේ හිතේ මුල් ගල තියාගන්න. දැන් තියෙනකොට මම එයාට පොඩි කොළයක් ගිහින් ගහ අච්චුවහන ගියා අයන් වස්සාන කාලේ. මේ වස් කාලයයි 2014 ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ මමද වස් දායකයෙක් වෙමි. දැන් මේ කොළේ අච්චු ගහලා අර බුණක් දෙනකොට මම මෙහෙ කොළයක් දැම්මා. ඊළඟට මම කිව්වා දැන් මම මෙහෙ වස් රැසුවට මම ඉන්නේ පානදුරේ. අපේ නදවස් පහේ මම කොළඹ ගංගාරාමේ පරිවිනාධිපති හාමුදුරු යන්න ඕනේ පිරිවිද උගන්න. ඒ වැඩ කරන්න. ඊළඟ සෙනසුරාදා එදා මට දහම් පාසල දරුවෝ 3000ක් විතර ඉන්නවා. ඒ දවස් දෙක ගෑන ළමයි සෙනසුරාදා ඉඳ පිරිනමනවා. දහම් පාසලේ වැඳ. හැන්දෑව පිංගම්, දාන පිංගම්. ඒ නිසා මට මේ සතියෙම මෙහි ඉන්න බෑ. බුදුහාම ඉඳ දීලා තියෙනවා සතියෙම මුල් කාලේ නම් හිටියා. වස් රැසුවාම මුල් කාලේ හාමුදුරුවෝ දින 90 ඉන්නවා. ඔයත් දැන්නද? දින 90ම හිටියා. එක දායකය පන්සලක් හදලා එලා ආරාධනා කරලා පන්සල බාර ගන්නවා. හාමුදුරුවන්. ආව අපු අස්සදලා. මේ තුන් මාස කොහොමද තමයි මේ විදිහට. බෑ කිව්වා. හැම පන්සලවලම ගියා දායකයා ඔක්කොම හැමෝම බෑ කිව්වා. මෙයා තරහ ගියා. මෙයා බැන්න දොස් කිව්වා අනේ මෙච්චර මහන්සිලා පන්සල බාර ගන්නද? පස්සේ බුදුහාමුදුරන් මේ කිව්වාම බුදුහාමක දායක තරහට මේ ශාසනය ගෙනියන්න බෑනේ. සදායකයාගේ වැඩකට යන්නම රහාඳු කෙනෙක් කියලා අම්මා අත අන්තිමයි දු මම වස්සිරනකට මැරෙයිද දන්නේ මොකද කරන්නේ අපෝ අම්මා කියන්නේ මුතුන් කෙනෙක් අම්මා වෙනුවෙන් යන්නු තාත්තා වෙනුවෙන් යන්නු එහෙම දැන් විනය පොතේ අර දින 90ක් ඉන්න කියාපු ශික්ෂාපදයේ බුදුහාඳු අර වගේ කාරණා දීලා තියෙනවා දැන් ඒ කාරණා දීලා ඒක බුදුහාරු අවසානයේදී මේක නීතියක් දෙනවා මොකද්ද වස් වැසුවොත් එහෙම වස් වසපු ස්ථාන අනිවාර්යෙන් සතියකට දිනයක් ඉන්න ඕන. දින 6ක්ම රැ එළියේ ඉන්නත් පුළුවන් ඕන මේ වාක්‍යයක් තියෙනවා කියලා. වැ හත් වෙන්නේ රැ ඉන්න ඕන. එතන නැත්නම් වස් කැඩෙනවා. ඉතින් හාමුදුරන ලොකු වගකීමක් මේ වස් ඇසීම. ඉතින් මම ගා මට හැමදාම ඉන්න බෑ. මං සතියට ඉරිද තමයි එන්නේ හැන්ද. ඉත උදේ දහම් පහ කරලා උදේ තියෙන රැස්වීම අර සමාගම් වා කරලා මං පහට විතර මෙහි අධිවේගයෙන් යනවා අර පිටේ පැය යන්නේ. ඉතින් මං එහෙ යනකොට එහෙ පූජා වන්න පටන් ගන්නවා තැන්පත් කරනවා මම ඉතින් පැයක් පූජාව කරන පැයක් බණ කියන දින. ඉතින් රෑ 10 12 වෙලා පහුවෙලා එළි වුණායින් පස්සේ ආයෙනවා මම. අර වස් වාක්‍ය කියනවා. දැන් ඉතින් මම කියන්නේ මම ඉරිදායි නම. ඒ නිසා ඉරිදට අනිවාර්යෙන් වස් ආරාධනා කරපු හැමෝම ඉරිදට පන්සලට ආව නැත්නම් වස් කැඩෙනවා. මම කියන්නේ හැමෝම ඉරිදට පන්සල් වෙන්න ඕන. දායකයෙක් වෙන්න ඕන. මං කරන්නේ නෙමෙයි. ඒ නිසා ඉරිදට 80 පූජා ගමෙන් පෙරහැරක් වෙනවා. බණ කියන එක නිසා හැමෝම එන්නේ. රැත වස් කැඩෙනවා. හැමෝම එනවා. අනිත් දවස් වලට පන්සල් එන්නේ බෑනේ. ඒක වැඩ තියනවා කියලා. ඒ සමාව කිව්වා අර කොළේ ගිහලා බුදුන් වදින තැන අලවන්න අනිවාර්යෙන් අපේ බෞද්ධ ගෙදර උදේ හෝ හවහ බුදුන් වදින. ඒතර මලක් පහන පූජ කරලා බුදුන් වැඳලා මෛත්‍රී භාවනා ටිකක් කරලා දැන් පිරිත් ගාථාව කරලා එහෙම මොකක් අර දිනපතා කරන්න මමත් වස් දායකෙක් අද පන්සල් යන්න බැරි වුණාට මමත් මේ කාලේ අද දවසේ මම වැරදි කළේ නැහැ හොඳ වැඩ කළේ කියලා හිත අන්න ශක්තිමත් කරගන්න. අර පින් හිත අලුත් කරගන්න. දැන් මේ තුන් මාසෙ මෙහෙම ඉඳලා. දැන් මේ මිනිස්සු එහෙම උඹක් දුරේ කටයුතු කරනවා. හැමදාම මේ මිනිස්සු ආ පන්සල්. මේ පූජා මම හැමදාම තුන් මාසෙ පොය දවසේ තමයි ඉවර කරන්නේ. දෙන්සාර දායකයෝ හැටියට මේ තුන් මාසෙම අර පින් හිත දිනපතා දිනපතා අලුත් කර කර අලුත් කර අර චෛත්‍ය බඳිනවා චෛත්‍ය බඳිනවා මේ පින් හිතේ ශක්තිමත්කම තමයි මේ වස් පින්කම බලවත් කියලා කියන්නේ ශක්තිමත් වෙනවා එතකොට දැන් මේ විදිහට දායකයෝ හැදලා ආන්න අර වස් ආරාධනා කරාට බඳින මේ තුන් මාසෙම අර පින් හිතේ ශක්තිමත් එක යෙදෙන්න ඕන යම් යම් ආනුෂ ප්‍රතිපත්ති පූජා ඒවා යෙදෙන්න ඕන තමන් වෙන්නට වඩා ගුණවත් වෙන්න ඕන සිල්වත් වෙන්න ඕන ගුණයක් පිහිටන්න ඕන ඒ ඇති කරගන්න අර තුන් මාසයක් මෙහෙම යෙදෙනවා. දැන් එහෙම යෙදිලා තමයි ඊට පස්සේ ආ මේ අද උදේ පාන්දර වෙන්නේ නැති මේ සිවුරු අරගෙන පෙරහැර කළා පූජා පෙරහැර කළා එහෙම කළා තමයි මේ ඇත්ත මේ පන්සල ගෙනා අද මේ පූජාව කරේ ඉතින් මේකට තමන්ගේ අතින් ගියා මිසක් වියදම් වුණා මිසක් අමුතෙන් පෙනිපෙනි ලැබුණේ නැහැ නමුත් මේකේ ඒ විපාකය කවදා හරි ලැබෙනවා ඉතින් ඔබට එකපාරට අපි සමාහට අපිට එකපාරට ඒ විපාක වෙන්නේ නමුත් මේව අපි අතන හැර යන හැවනල් වගේ පස්සෙන් එනවා මේ පින. ධාන්න දැන් දායකයෝ හැටියට දුෂ්කර වැඩ පිළිවෙල. දුෂ්කර චර්යාවන් මේ පින් හිද සක්මත් කරන්නේ. යෙදෙනවා මේ තුන් මාසෙ තුන. දැන් දායකයෝ එහෙම යෙදෙනවා තමයි අපි. දැන් හාමුදුරුවෝ මේ වැඩේ කරන්නේ. හාමුදුරුවෝ උන්වහන්සේලා ඇසල පෝය දවසේ සීමාවට රැස් වෙනවා. රැස්වලා උන්වහන්සේලාගෙන් සිදු වෙච්ච වැරදි තියෙනවා නම් ඒවා ආරෝචනා කරනවා දේශනා කරනවා එක එක අහමු තව උපසම්පදා අහගෙන ඒක කියන්නේ ඒක පාලියෙන් තියෙන්නේ ඇවැත් දේශනවා කියලා ඒ ඇවැත් ආරෝචනා කරලා තමන්ගේ පාරිශුද්ධත්වය ඇති කරගන්නවා ඊට පස්සේ බුදුහාර පාරෝප විනය නීති මාලාව ඒ ඔක්කොම නැති වුණත් මුල හරිය කියලා ඉතුරු ඒවා නම් වශයෙන් කියන්නේ මෙන්න ඔබ ශික්ෂා ඒ ශික්ෂා කියන තමන්ගේ ඒ ශික්ෂා අලුත් කරගන්න. ඒක හිතන්න ගන්න. ඒස ඒකට කියන්නේ උපෝසත කර්මය, පෝය කරනවා කියලා කියන්නේ. දැන් වික්ෂුන් වහන්සලා ඇවැද්ද සීම් කළා පිරිසිදු වෙලා විනය දේශනාව අහලා හිතේ ශක්තිය සීලය පිළිබඳ ආරාධනා කරනවා. දැන් එහෙම කරලා තමයි ඊට පස්සේ දායකව ආරාධනා කරාම ඇසල පෝයට පහුවෙන්ද තමයි වස්සාන යුතුය ළමන. එදාට හාමුදුරුවෝ පන්සලේ නාමයකට එකතු වෙලා බුදුන් වැඳලා උනාසලා මේ වස් ශික්ෂා මත සමාදන් වෙනවා. සමාදන් වෙච්ච තැන ඉඳලා අරුණ ගෙවන්න හැට ඊට පහුවෙන්ද එළි වෙන්න කොට නම් මේ පන්සලේ ඉන්නවා. එළි උනායින් පස්සේ අර කියාම කාරණා නිසා එළියට යන්න පුළුවන්. හැබැයි මේ ඉඩමේදී වාක්‍යයක් තියෙන එක තුන් සැරයක් කියන්න ඕනේ. හැබැයි මේ තුන් සැරේ කියලා ගේට්වෙන් එහාට අඩියක් තියලා ඔන්න මතක් වෙනවා මේ ගෙනියන ගත පොත ගන්න බැරි වුණා. ආය අඩියක් මේ පැත්තට තිබොත් එහෙම එදාට ඒ හාරුවන් රෑ එලි කරන්න ඕනේ මෙතන. ආයි කොහෙ යන්න හිතුවේ තන්ට යන්න බෑ. එහෙම කියොත් නැරද. ඒ හාමුදුරුවෝ අර මේ වාක්‍ය කියන එළිය අඩිය තිබ්බොත් එහෙම සීමාව පැනනප ගමන් එළියෙන් ගුණ දින 6ක්. බැරි වෙනවත් අඩිය මේ පැත්තට හැරුවොත් එහෙම එදා ඒ වෙලාව නම් ගිහිල්ලා එන්න පුළුවන් ආපහු. නමුත් රෑ එලි කරන්න ඕනේ මේ ඉඩම තුන. අන්නේ විදිහේ මේකේ නීති සම්ප්‍රදාය තියෙනවා විනය සම්බන්ධ. දැන් හාමුදුරුවෝ ඒක යටත් වුණේ මේක පිළිබඳව. එහෙම කරලා කරලා අවසාන තුන් මාසෙ ඉවර වුණාම මේ හාමුදුරුවෝ ඔක්කොම එකට එකතු වෙලා මහා පවාරණය කරනවා. මහා පවාරණය කියලා කියන්නේ අර වස ඉවර කරන එක නෙමෙයි. වස ඉවර වෙන්නේ ඒ දවසේ රෑ එළි කරලා. අවසාන රාත්‍රිය පෝය දවසේ රෑ එළි කළාම වස ඉවරයි. ඒ වස ඉවර වෙන්න ඉස්සෙල්ලා හාමුදුරුවෝ ඔක්කොම උපසම්පදායේ වස්සතුම හාමුදුරුවෝ එකතු වෙලා මහා පවාරණය කියලා කියන්නේ පැවරීමක් කරනවා. අනිත් ඔක්කොම හාමුදුරුවෝ ඉස්සරහා එක එක හාමුදුරුවෝ අනිත් හාමුදුරුවන්ට පැවරීමක් කරනවා. ඒක තමයි පවාරණය කියන්නේ. මොකද පවාරන්නේ සංඝං බන්තේ පවාරේ ස්වාමී සංඝයාට නම් පවරන මොකද්ද? දිත්තේනවා සුතේනවා පරිසංකාන. මේ තුන් මාසයේ තුල ඔබ වහන්සේ මගේ වැරද්දක් දැක්කා නම් දිත්තේන. සුතේනවා කවුරු හරි කියලා මගේ වැරද්දක් ගැන ඇහුවනම්. පරිසංකායව සැකයක් හරි තියෙනවා නම් මගේ වැරද්දක් ගැන. වදන්තු මං ආයස්මන්දෝ අනුකම්පං පාන. මට අනුකම්පා කරලා ඔබ වහන්සේලා මට දැන් කියා දෙන්නේ. මතක් කරලා දෙන්න. සිහි කරලා දෙන්න. පස්සන්තෝ පටිගරිසම් මම ඒතකොට ඒක අඩුපාඩු හදාගන්න නිවැරදි කරගන්න. දැන් මේක වික්ෂුන් වහන්සේලාගේ විශේෂ නිහතමානී ගුණය. දැන් මේ අතක මේ මැද්දට ඇවිල්ලා මේ මගේ වැරදි තියෙනවා කියන කියලා කියන්නේ කැමති වෙන්නේ නේද? නමුත් වික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුවන්ගේ නියමයෙන් මේ පවාරණය පැවරීම කරන්න ඕනේ. එක එක හාමුදුරුව වැඩිමල් හාමුදුර බාල හාමුදුරු දක්වාම අර ඔක්කොම ආවිසා වැඳගෙන තුන්සරේ මේ කියන්නේ. එනිහතමානී ගුණය. තමන්ගේ වැරදි කියන්නේ කියලා ඉල්ලා හිටින්න. ඒක තමයි මහා පවාරණය. මහා පැවරීමක් මේ කරන සංඝයාට පවරනවා වැරදි කියලා. අන්නේ නිහතමානී ගුණය එකක් මේ කඨිනයක් ලබන සුදුසුකම. දැන් හාමුදුරුවෝ මේ වගේ මේ වස්විසීම සම්බන්ධයෙන් විශේෂ චර්යාවක යෙදෙන. මේවා යෙදු කලේ නැත්නම් ඒ හාමුදුරුවන්ට ඒක අයිති නෑ. කඨිනයක් ගන්න බෑ. එනේ කඨින වෙන හාමුදුරුවෝ දන්නා මේ හාරු ආවේ නැහැ පොයකට. මේ හාරු මේව කලේ නැහැ. ඒතර ඒ තැන් වලට යන්නේ හාමුදුරුවෝ ඒතොර. ඒසා ය අනිවාර්යෙන් මේ විනය කර්ම කරන්න ඒ පන්සලේ හාමුදුරුවෝ ඒවට සම්බන්ධ කර ඒවල් තැන් නියම කරගන්න ඒ තැනට ගිහිල්ලා පොදු තැනක තමයි කරන්නේ එකතු වෙලා. දැන් මේ හාමුදුරුවොත් මේ දුෂ්කර චර්යාව කරන්න ඕන. ඒ නැත්තම් මේ කඨිනයක් ගන්න බෑ. දැන් ඒතකොට මන්න අර එකයි කිව්වේ කඨින නාමයේ තේරුම දුෂ්කර අමාරු කියන ක්‍රියාවලියක් නේ. දායකයන්ගේ පැත්තෙනුත් මේ පින් හිත දිගට තියාගන්න එක අමාරු වෙනවා. හාමුදුරුවෝ මේ ආරක්ෂා කරගන්න පිළිපදින එකත් අමාරු වෙනවා. දැන් මේ දෙගොල්ලොම මේ චර්යාව මේ ක්‍රියාපදිවෙත කරන්න. අන්න එහෙම කරලා මේ කඨින තීවර පූජාවක් කළොත් ඒක අන්න බලවත්. ඇයි මේ පින් හිතේ බලවත් කරන්නේ? මොකද තුන් මාසයක් එක දිගට මේක හිත හිතා හිත හිතා හිත හිතා එර මේක හිතේ වේදනීය තදින් කාවදින හිතට. මේක දවස්සක් දෙකක් මොකක් හරි කරුවා ඒක ඉවරයි. දැන් කඨින පූජා කරන මේක දිනපතාම තුන් මාසයක් එක දිගට හිතුවාම හිතේ මේක කාවැදලා තියෙනවා. දැන් කවදා හරි අපි මැරෙන දාකට මැරෙන ඉස්සර සමහර අපි ඇහැපෙන්නේ කන් ඇහෙන්නේ අතපය වාරුනේ නැත්නම් හිත බොහෝ ප්‍රබලයි. මේ ප්‍රබල හිත අපි අර ඇඳේ දිගා වෙනවා ළඟයට පේන්නේ මොකවත් මේ අරුත් නැහැ කියලා නමුත් හිත හරි ප්‍රබලයි ඒක වැඩ කරන හොග ඉක්මනට වැඩ කරනවා. ඒ ප්‍රබල හිතට හරි චිත්‍රපටිය වාගේ මේවා පෙන්වනවා ජීවිතේ කරපුවා කියපුවා පෙනීගෙන පෙනීගෙන යනකොට මේ අර කඨිනේ වෙනුවෙන් තුන් මාසයක් කැප වෙලා කර පින් හිත ආන පේන්න ගන්නවා. මේක එකපාරට මැකිලා යන්නේ නැහැ. ඒ තුන් මාසයම ඒ නිසා මේක හරි බලවත් හිතේ මේක පැනපදියම් වෙනවා. මේක හිතේ කාවදිනවා. කා වැදිලා තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ කඨින පින්කම මතුවෙනවා කියන්නේ ඒක. අනිත් පින්කම් වලට වඩා කඨින පූජා මතුවෙනවා කියන්නේ මේක තුන් මාසයක් මේ ගැන හිත හිතා හිත හිතා ඉඳලා මේ කඨින චිවරේ පූජා කරනවා. ඒක මේකේ හිතේ කිඳා බහැලා තියෙනවා. අන්න ඒකයි මේකේ වැදගත්. මේක බලවත් කුසලය කියන්නේ ඒකයි. අපිට මේක දැන් එක පාට මතක නැති වුණාට අර හිත අර වගේ තැන්පත් වෙලා අනිත් එහැ කනනාසේව අක්‍රිය වෙලා තියෙනකොට ඒ ප්‍රබල හිතේ මේක මතුවෙනවා. ඒ නිසා මේ කඨිනේ කියලා කියන්නේ කුසල පක්ෂයේ ගරුක කර්ම. අකුසල පක්ෂයේ තියෙන ගරුක කර්ම තමයි ආනන්තරිය පාප. දැන් මව මැරීම පියා මැරීම රහතුන් මැරීම ඒවා කළාම කන හිතේ කාවදින්. දැන් අම්මා මැරුවාම තමයි සිහියක් කල්පනා කරාම අපෝ මාව දසමාසයක් වෙන මාව පදා මේ ලෝකෙට බීක අම්මා නේද මැරුවේ කියලා හිතෙන් අහක් කරන්න බෑ. අහක් කරන්න බෑ. ඒ නිසා තමයි ඒක එක පාට මැරිච්චවන් එනවා කියන්නේ විපාක ආනන්තරේ පාප කරනවා. ඒක හිතේ වේදනීයව තදින් කාවදිනවා. ඒ වගේ තමයි කුසල පක්ෂයේ කඨින පූජාව හිතේ තදින් කාවදිනවා. ඒ නිසා තමයි අර දුෂ්කර ක්‍රියා පිළිවෙතින් ප්‍රසංසාවර ආනිසංස ගෙන දෙන පූජා පින්කමයි කඩන පින්කම කියලා කියනවා. දැන් මේ ඔබලා එකතු වෙලා කළේ ඒ වගේ පින්කමක්. ඉතින් මේ නාගිතාපදාන උදෙත් කියන්නේ නැති 500ක් රහතන් වහන්සේලා නිකන් ආයේ මේ සිව් පිළිසිඹියාපත් අත්ත ධම්ම නිරුත්ති පටිමාන. අත්ත කියලා කියන්නේ අර්ථ දැනගැනීමේ නුවණ. ඒ කියන්නේ ඵලය. ඵල දැනගැනීමේ නුවණ. ඒ තමයි අත්ත පටිසම්භිදේ ඥානය කියන්නේ. ධම්ම පටිසම්භිදේ කියන්නේ හේතු දන්නා නුවණ. හේතු පංචකයක්. පහක් කියලා කියන්නේ කිසියම් ඵලයක් නිපදවන හේතුව මොකද්ද කියලා දන්නවා. ඒ වගේම ආර්ය මාර්ගය මොකද්ද කියලා දැනගන්නවා. ඒ වගේම ඒකට භාෂිත ඒකට යොදාගන්න වචන මොනවද දන්නවා. ඒ වගේම ඒක නෙවෙන කුසලය ගැන දන්නවා. ඒක අකුසල ධර්ම මොනවද කියලා ඒවා හොඳට දන්නවා. ආන්නේ විදිහේ ඒ හේතු පංචකයක් පිළිබඳ දන්නා නුවණ. ඒ කියන්නේ ඵලය පිළිබඳ දන්නා නුවණ. අත්ත ධම්ම කිව්වේ ඒකද? නිරුත්ති කියලා කියන්නේ වචනයි වචනාර්ථයි විවිධව තියෙනවා. විවිධ වචනාර්ථයන් දන්නා නුවණ. ඕන භාෂාවක වචන ඒවා දන්නා නුවණ. එයාගෙන් පටිපාණ කියන්නේ අර අර්ථ නිර්ත්‍ය ධර්ම කියන ඒ තුනේම ප්‍රභේද එකලක අතන වෙනස්කම් දනගුණ. එතන අර අනිත් රහතන් වහන්සේලාට වඩා මේ විශේෂ දැනුම් ඇති හාමුදුරුවෝ විශේෂයි. ඒසා සිව්පිලි සිව්‍යාපත් කියන්නේ මෙන්න මේ විශේෂ නුවණ. වචන ගැන හේතු ප්‍රත්‍ය ධර්ම ගැන ඒවා ගැන හොඳ ගැඹුරක් දන්න හාමුදුරුවෝ. ඒක හාමුදුරුවන් ලැබෙන විශේෂ ඥාන ශක්තියක්. එයා සිව්පිලි සිව්‍යාපත් එයාගේ විශේෂ රහතන් වහන්සේලා 500ක් බුදුහාමුදුරුවෙක් අනෝතප්ත විරට වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ නියකල මහණෙනි ඔබලාට සංසාරදී මතක තියෙන පින්කමක් තියෙනවා නම් කියන්න. එනවා තමයි මේ නාගිත මහරහතන් වහන්සේ එතන හිටියා වහන්සේ නැකිලා කියන්නේ ස්වාමීනි මම කඨින දානං දත්වාන සංඝේ කුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබිදානාමි දුක්ගති. බුදුහාරණේ සංඝයාගේ ගුණ දැනගෙන කඨින දානං දත්වාන කඨින පූජාවක් මම කළා. සංඝයාගේ ගුණ දැනගෙන කඨින පූජාවක් කළා. අපේ මල්ලිකා නෝන සම්පත් මහතර එකතු වෙලා මේ දායකත්වයක ඉඳලා පන්සල ආම්ලයක එකතු වෙලා මේ පන්සලෙන් තුන් මාසෙකට වස්ස ආරාධනා කරලා තමනුත් ප්‍රතිපත්ති වල ඉඳගෙන මේ තුන් මාසයක් මේ පින්කම් වල යෙදෙමින් කරපු ආන කඩන පූජාව වගේ. දැන් මේ නාගිත ආම්ල තේ ජාතියේදී එහෙම තමයි මේ කළේ. දැන් එහෙම කිරීමේ විපාක වශයෙන් ඊතෝ තින්සේ මහා කප්පේ මහා කල්ප 30ක් නාභි ඥානාමි දුක්ගතෙන් දුගතියකටපත්ුනේ නෑ. දුගතියකටපත්ුනේ නෑ කියන්නේ. දැන් දුගති ගැන කියවහම එකක් මහා දිග විස්තරයක්. දුගති කියන්නේ මොනවද? දුගති කියලා කියන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර. ඒ අපාය සතර අපාය. දැන් මේ අපායෙන් ප්‍රධාන බරපතලම අපාය තමයි නරකය කියලා කියන්නේ. නරකයේ තියෙනවා මහා නරක අටක්. ප්‍රධානේම අටක් තියෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචී කියන අටක් තියෙනවා. එතන මේ මහා නරක අට. දැන් සංජීවය කියන අපායට ගියොත් එහෙම අපේ ඇඟ කෑලි කෑලි වලට කපන, කැපෙනවා. කැපිලා කැපිලා යනවා. කැපිලා කැපිලා ගිහිල්ලා ඒ වේදනාව විඳලා ආය මේ කෑටි එකතු වෙනවා. දැන් අපි කපල දැම්මොත් එහෙම දැම්මොත් බෙල්ල කපල දාන්න කවදා මැරෙනවානේ ඒක ඉවරයි. දැන් ඒ වුණාට දැන් මේ අපායේ තියෙන මේක විඳවන්න යන්න. එතකොට ආන්න ඇවිල්ලා කඩු වලින් අරගෙන කැපිලා 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 කියනවා. ආයම මේක මූට්ටු වෙනවා. එකතු වෙලා ආය හැදෙනවා. ආය කපල කපල දාන්න. ආන්න ඒ වගේ මේ සංජීවයේ හැටි එහෙමයි. යම් පල්ලෝ ඇවිල්ලා එහෙම කපල කපල දාන අන්න එහෙම අපායක් තියෙනවා. කාල සූත්‍රයේ කියලානේ කළු නූල් ගහලා වැයෙන් හතරට ඉරනවා අටට ඉරනවා දහසට අන්නේ වගේ. එහෙම එකක් තියෙනවා. එහෙම කරන ඉරනවා කපනවා ආයෙ එකතු වෙනවා. මේක ඉවරයක් නෑ. අන්න ඒක තමයි ඒකේ විඳවනවා මේක. ඒලා සංඝාතය කියලා කියන්නේ පර්වතයක් පර්වත වගේ දෙන ඒ උඩට ගිහලා එකපාරට බිමට දානවා. කෑලි කෑලි වලට කරනවා. ආයෙ මූට්ටු වෙනවා. ආයෙ ගෙහෙන්න හැම දානවා. ඉතින් මේක මේ ව්‍යායාම වගේ කන්ද උඩ නගන ආයෙ වුණ දානක් කුඩු කුඩු වෙනවා ආයෙක දෙනවා. ඒකෙදි මෙහෙම විඳවනවා දීර්ඝ කාලයක්. ඒ ද සංඝාතය. රෞරවය කියන්නේ දොරටු නවයක්. දොරවල් නවයක් තියෙන ඒක ඇතුළට වැදිලා ඒක ඇතුළේ ඉතින් පැහැෙනවා. දැන් අර ඒ ඔහුගේ කාලේ නම් දැන් නම් ඒක නෑ මම දන්නේ. අර බල්ලන්ව දාගන්න යන්නේ මොකද ගෑස් ගන්න මොකද? ඇදගත්ත රගා දැම්ම ඒක දොරවන්. ඒ ඇතුළේ ගෑස් උෂ්ණ ගන්න අපරණ අන්නේ වගේ එකක් මේ රෞරවය කියන දොරටු ඇතුළට දානවා වැදුනහම ඉතින් එක පැහෙන්න මොන මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ වගේ එකක් ඒක. මහා රෞරවය කියන්නේ ගින දැල් වලින් පිරෙනවා ඒ පිරලා පිච්චි පිච්චි යන එක. ඊළඟ තාපය කියලා කියන්නේ ගිනිගත් ජකඩ උල් වගේ ඒ වගේ දේවල් වලින් එන රිදවන අපාය. ප්‍රතාපය කියලා කියන්නේ භයානක රාක්ෂය වගේ ඒ වගේ අය භයානක හඬින් ඒ වගේ ගිනි දැල් ආයුධ වලින් ගහලා ඒ වගේ තැන් වලින් ඇවිල්ලා මේ උඩු යටිකුරු කරන ඒ වගේ එකක්. ඊටත් අමුතුම අපායන්. අවීචිය කියලා කියන්නේ ගිනි දැල් වලින් දුක් අතරක් නෑ. පොඩ්ඩක්වත් අර නවතින්නේ. එක දිගට විඳවන්න වෙන අවීචිය කියන්නේ බරපතලම එක. දැන් මේ මහා අට නරක අට. දැන් ඒවා උපන්නාම ඒ වගේ දුක් විඳින්න වෙනවා. ඒ හැම අපායකම දෙන දොරවල් හතරක් හතර පැත්ත. දොරවල් හතරක් දෙන හතර පැත්ත. ඒ එක දොරටුවකින් ආයතන දොරවල් හතර. හතර හතර. එතකොට එක අපායක තියෙනවා 16ක් කොටස් තියෙනවා. එතන මේ 8යි ඒ හැම එකේම ආයි 16 16 තියෙනවා. 16 ඒවා එතකොට ගත්තාම 8ට 128යි. අර මුල 8යි 136යි. ඒ නිසා තමයි කියන්නේ සිතුවත් බිය කරවන අර තරයේ වැටුණොත් 137 නිරේ බලවත් දුක් විඳිනය කරදරයේ මදකොත් පින්නකට නැත අවසරය. ආ පොඩ්ඩක් පින් කරන්න කොහෙද පිච්චෙනවා හැපෙනවා කැපෙනවා කොහොමද? ආ ඒ නිසා ආයේ පින් කරන්න හම්බෙන්නේ. ඒ නරකය ඒ තිරිසන් අපාය කියන ඉර පොඩක් ලිහිල් තිරිසන් අපාය කියන එකත් ඒ ඉතාම බිඳවන එක. දැන් මොනවා කරන්නද? දැන් ඒ සත්තු යන කොට ආගෙන මරෙන් මැරෙන්න බලනවා. ඊළඟට එකේ කාට කන්නේ? ඒ කාගෙන කොහොමද කන්නේ හොයන්නේ? කෑම හොයන්නේ එක්කෙනාට එක්කෙනා විරුද්ධයි. ඉතින් ඒ වගේම කියලා කියලා ඉන්න ගන්නද නේද? බඩගිනිය කියන්නේ ඉතින් කෑ ගහන්න පුළුවන්. ඒ වගේ මේ තිරිසන් අපාන. ප්‍රේතාත්මයක් එහෙම අසුර කියන්නේ ඒ වගේ ස්වභාවයෙන් යුක්ත ඒවා. දැන් ඒවයේ විපාක විඳවන ක්‍රම දැන් භූත නරකය ඒක කොටස් තියෙනවා. ඒකේ පණුව විඳිනවා. ගඳ ගහන එකක් කියනවා. එයාගේ කුක්කුල කියන්නේ ගිනි අඟුරු වලින් පිච්චෙන එක. කටුවිඹුල් ඒක තව එකක් විපාක විඳින ක්‍රමයි. අසිපත්‍ර කියන්නේ කඩු වැණේෙන් කැපි කැපි යන එක. බේතරණී නදිය කියන්නේ ඒක අර පිහියම්වත් කරනවා වගේ බොහොම කැපිලා යන එකක් කියනවා. ඉතින් ඔය වගේ මේ විස්තර දිගේ කතා මම මේ කියන්න හැදුවේ. ඒකවල ඒ වගේ අපාය කර කිසිම දායක මේ වගේ බලවත් කුසල කරපුවා යන්නේ නැහැ. පොඩි අකුසලයක් වෙලා තිබුණත් ඒක යට යනවලු මේ දිගට මාස 3ක් එක දිගට ගෙන පින් හිතේ බලවත් කරන එක මතුවෙනවා. ඒක අර සමාහට පොඩි පොඩි ඒවා අහෝසි කරනු වෙන පුළුවන්. මේක බලවත් එක උඩ තියෙන නිසා. ඒ නිසා මේ අපායකට කවදාවත් වැටෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඊතෝ අපින්සේ මහා කප්පේ මහා කල්ප 30ක්. මහා කල්පයක් කියන එක බණ පොතේ විස්තර කරනවා එක අපේ අටුවාවල. යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් ගැඹුරු යොදුනක් කියන්නේ දිග ප්‍රමාණයක්. එහෙම පෙට්ටියක අබ පුරවලා තියෙනවා. අවුරුදු 100කට සැරයක් එක අබෑටයක් එළියට දානවා. මේ අබ පෙට්ටිය ඉවර වෙච්ච දාට කියනවලු මහා කල්පයක් කියලා. මේ දීර්ඝ සංසාරේ හැටි. ආන් ඒ වගේ මහා කල්ප 30ක් තරම් දිග කාලයක් කවදාත් අපායකට ගියේ නැහැ කියලා මේ නාගිතාරු කියන්නේ. මේ බලවත් කුසලයේ ශක්තිය. ඒ වගේ හොඳ වැඩ කරපු එක්කෙනා ඊළඟ ජාතිවලත් ඒ ආభాෂය ඇවිල්ලා නැවත නැවත ඒව කරනවා. ඒ නිසා මල්ලිකා නෝන මේ ජීවිතයේ කළා විතර නෙමෙයි මේ තුන. සංසාරේ කළ පුරුදු මේ. එකයිම මතුවලා ඉන්නේ. ඒ නිසා තමයි තමන්ට හොඳ මේ දූලා පුතා හම් වෙලා මේ හොඳ පන්සල ළඟ හම් වෙලා එහෙම කරන්න පෙළඹුණේ අර පින නිසා. ඒකයි ඒක වැදගත් තමයි. ඒ නිසා අර පින දැන් නාගිතාර එදා ඒ කඩන පින්කම කළා. ඒක නැවත 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 අවුරුද්දේ දිගට ඇවිල්ලා ඒකයි. ඒකයි ඒකේ අලුත්කම. එතන අපාර කියන්නේ ඊතෝ තින්සේ මහා නාගයන් බුද්ධදින් දේ භවේ උපපජ්ජාමි දේවේ තාපි මානුස. උපන්නේම දිව්‍ය ලෝකවලයි මනුෂ්‍ය ලෝකවල. දැන් දිව්‍ය ලෝකෙ උපන්නා කියන එකේදී අර බණ පොතේ උගන්වනවා සක්‍ර දිව්‍ය රාජ්‍ය වෙනවා. සක්දේවි රජු කියලා දහසක් දිවස් ඇති දෙදෙව් ලොවටම අධිපති මට ඉඳුරු දික්පති ධනු සක්දේවඳු යයි පවසන. දෙදෙව් ලොවට අධිපති සක්‍ර දේවෙන් ඇස් දහහක් තියෙනවා කියලා කියනවා. සහස්සක කියලා කියනවා. ඇස් දහහක් ඒ වගේ දැක්මක් තියෙනවා. ඒ වගේ විශේෂ ශක්තිය තියෙන සක්දේව් රජු කියලා කියනවා. ඉතින් මේ කටන චීවරේ මහලා තියෙන ඉඳිකටු ඇස්සක් ගානේ සක්විති මව ලබන්න පුළුවන් කියන බවක් ඒක කියනවා. ආරපතේ ආරපතේ චක්කවර්ති සිරින් ලැබේ කියනවා. නාගදාපදාන කියනවා. ඒ අවබෝධයෙන් කර්මඵල දීමෙන් ඒ අවබෝධයෙන් සිවුර මහාන කොට ගහන ඉන්දියාටුක්ස් ඉඳි කටු ඇස්සක් ගන්න එහෙම ලබන්න පුළුවන් තමයි ශක්තිය තියෙන්නේ. මේ බලවත් කුසලයේ තියෙන ශක්තිය. ඒ දිගට තව අලුත් වෙනවා. අලුත් වෙනවා. ඉතින් ඒ වගේම පදේශ රජ්ජන් විපුලං ගණනාතෝ අසංඛ්‍යං ප්‍රදේශරාජ්‍ය සම්පත් එහෙම ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. අර අබෑටි වෙනන කොච්චර අවු අබෑ නේද? යොදුන් දෙහෙලේද? එහෙම දීර්ඝ කාලෙදී ප්‍රදේශරාජ්‍ය සම්පත් සිටු සම්පත් එයා ලැබිච්ච ඒවා ගණනක් නැතේ කියන්නේ. ඒ විදිහ තමයි මේ විස්තරේ ඒ හාමුදුරුව දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර විපස්සී බුදුහාන් කාලේ නාගිත හාමුදුරුවේ කඩපින්කම කිරීමෙන් දිව්‍ය ලෝකයේ වගේ දිව්‍ය සම්පන්න මනුෂ්‍ය ලෝකයේ උපන්නාම මනුෂ්‍යයන් අතර තියෙන උසස්ම සාමයේ සැප සම්පත් චක්‍රවර්ති රාජ සම්පත් මොන මේ පොළවටන අධිපතිය ප්‍රධානියෙක් වෙලා අනිත් අය තමන්ට යටත් වෙනවා. ඒ වගේ ශක්තියක් බලයක් මේ පින්කම තුළ ඇති වෙන බවයි කියන්නේ. ඉතින් ඒ ගැන විශාල විස්තරයක් මේ පොතේ තියෙනවා. කිසිම දා දුගතියකට යන්නේ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් විදිහට සක්දේව රාජ සම්පත් ප්‍රදේශ අධිපති රාජ්‍ය සම්පත් එයාගේ උපන් හැම තැනකම තැනක් ලැබෙන ඕන තැන ගියම් පිළිගන්නවා. එයාගේ මිනිස්සු අතර ප්‍රධාන වෙනවා. පිරිමින් අතර උසස්ම පිරිමියා බවට පත් වෙනවා. දිව්‍ය මනුෂ්‍යයන් අතර ප්‍රධානත්වයට පත් වෙනවා. ඉතින් ඒ විදිහේ මේ දිග විස්තරයක් උපදිනවා. දේ කුලේ උපපජ්ජාමේ දේ කත්තේ චාය බ්‍රාහ්මණ උපදින්නෙම උසස් කුලව. ඒ වගේ අපි මේ කරන අර හොඳ හිතින් කරන පින්කමේ විපාකය බලවත්කම මේ විදිහට දිගින් දිගට විස්තර දක්වලා තියෙනවා. ඒ නිසා දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් කියන මේ හැම එකක්ම ලබා දීමේ ශක්තිමත් බව මේ පින්කම තුළ තියෙන බවයි කියන්නේ. එහෙම වෙන්නේ මොකද කියන එක තමයි අර වැදගත් වෙන්නේ. පන්සලයි තමයි දායකයෝ හා දෙගොල්ලෝ මේක එකට එක කරන්නේ. එකට එක යෙදিলা මේ තුන් මාසයක් එක දිගට මේ ශක්තිය ඇති කරනවා. එහෙම කරලා කරලා ඉවර වෙලා අවසාන තමයි මේ චෛත්‍ය කොට බලන්න. කොට බලන් ගන්නවා. ඉතින් කොට බලන් ගන්න ඉස්සෙල්ලා පන්සලේ වස්සුපහාඳුරවල පෞද්ගලිකව දන්න හාමුදුරුවනේ. ඒ නිසා ඒ හාමුදුරුවන්ට වස්වාසික සිවුරු. උනාසලව අපිට උදව්වක් කරා නිසා සැලකිල්ල කර වස්වාසම නිසා උනාසලව සිවුරු දෙන්න. මේ කටින චීවරය කියන එක උනාසලව නියම කරේ විශේෂ කාරණා. ඒ කාරණේ තමයි හාමුදුරුවන්ට බලයක් ඇති කරන. ඒ වගේ මේ ශාසනයේ අපි ගිහි පෙවිදි දෙගොල්ලන්ගෙම සාමග්‍රිය සමගිය සංකේතවත් දැන් කටින පූජාවක් දායකයන්ට බෙදিলা කරන්න බෑ. මේ ගමේ අය බෙදিলা කරන්න බෑ. කටින චීවරය පූජාව කරන්න පුළුවන් සමගියෙන් විතරයි. ඒ නිසා මල්ලිකානෝන මූලික වුණත් මේ ඔක්කොම දායකයෝගේ එකතුවෙන් තමයි මේක කරන්නේ. ඒ නිසා තමයි මේ ගමේම අය ඒ ගෙදරට ගිහිල්ලා මේ කටින සිවුරම මේ ගම වටේ අරගෙන යන්නේ. එයා පෙන්නන සමගිය. අපි ඔක්කොමගේ පින්කම. ඒ නිසා එක්කෙනා කියන මාර්ගවල ඔළුවේ තියාගන්නවා. ඒ මොකද මල්ලිකා නෝනා වගේ මගේ පින්කම කියලා හැමෝම එයා මගේ කරගන්න. ඒ සමගිය. ඒ නිසා දායක බෙදিলা කටිනයක් කරන්න බෑ සමගියෙන් කරන්න. ඒ නිසා මේ ශාසනයේ සමගියේ සංකේතය තමයි කටින චීවර. ඊළඟ භික්ෂුන් වහන්සේලාට කටින සිවුරක් ගන්න බෑ බෙදিলা. වාද විවාද. කටින චීවරය නිසා බුදුහාමුදුරුවෝ ගන්න නියම කළේ භික්ෂු භික්ෂුණී දෙගොල්ලන්. දැන් පැවිදි වෙන අය එතන අපි කියන්නේ ගිහියන් කියන්නේ උපාසක උපාසිකා. පැවිදි වුණාම ඒ අය භික්ඛු භික්ඛුණී. එතන මේ භික්ෂු භික්ෂුණී දෙගොල්ලොම වස්වසන කාලේ භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් ඇතුළේ භික්ෂුණීන් වහන්සේලාත් වස්වසන. එහෙම නීතියක් තියෙනවා. අර අෂ්ට ගරු ධර්ම වලින් එකක් තියෙනවා. ඒ අනුව භික්ෂුන් වහන්සේලා වස්වසන සීමාවේ කෙළවරක භික්ෂුණීන් වහන්සේ ඉන්න පුළුවන්. විශාල සීමාවක මේ කෙළවරේ හාම් දැන් තායිලන්තේ ගත්තාම අද වුණත් ගඟ යුද්ධ කරනවා. දැන් මේ පැත්තේ වික්ෂුණීන් වහන්සේ මේ පැත්තේ වික්ෂුන් වහන්සේ දෙගොල්ලම ඉන්නේ. මේ දෙගොල්ලම එකට වස් රැසුවත් කඩන සිවුරු දෙකක් දෙන්නේ නැහැ. මේ ශාසනය එකම පිරිසක් වික්ෂු වික්ෂුණී. ඒ නිසා ඒ දෙගොල්ලන්ට කඩන සිවුරු දෙකක් දෙන්න බෑ. බුදුහාම නියම කළේ ඒ දෙගොල්ලම ගන්න ඕනේ එක කඩන සිවුරු. කඩන නාමයෙන් ගන්න එක සිවුරයි. ආඳුරු ලක්ෂයක් සීයක් කොච්චර හිටියත් කටින නාමය දෙන්නේ එක සිවුරකට විතරයි. අනිත් ඔක්කොම සිවුරු ටික ඒ පෞද්ගලික කියනවා. ඒ වෙන වෙන. කටින නාමය දෙන සිවුර එකයි. එනවනේ ඒ එක සිවුර ආන්න පූජා කරන්නේ කාටද? භික්ෂු භික්ෂුණී දෙගොල්ලන්. ඒ නිසා දායකයන්ට මල්ලිකානෝනට බෑ මේ පන්සලේ අනේ තුන් මාසෙ මේ පොඩි හාර වැඩ කළා එසා පොඩි හාරුවන්ටයි මගේ කන්න සිවුරු දෙන්න කියලා. එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. මේ කටින චීවරේ දායක යන්න පුළුවන් සංඝයාට දෙන්න. සංඝයා කිව්වාම බික්කු සංඝ බික්කුණී සංඝ. ඒ දෙකෝල්ලන්. ඒ නිසා හරිනම් කටින චීවරේ පූජා කරනකොට ඉමං කටින චීවරං සංඝස්ස දේම කියලායි පූජා කරන්නේ. ඉතින් දැන් අර බික්කුණී නැති නිසා සමහරට බික්කු සංඝස්ස කියලා කියනවා. නමුත් හරි විදියට විනය කියන්නේ සංඝයාට බික්කු විතර දෙකොල්ලම ගන්න. එදෙකොල්ලෝ වෙනුන ගන්න. ඉතින් භික්ෂුණී නැති නිසා මේක භික්ෂු සංඝයා මේක අරගෙන අන සීමාවකට ගෙනියනවා. උපසම්පදාම් ඔක්කොම එකතු වෙලා ඒ සීමාව දි සාකච්ඡා කරනවා. සංඝයාට කඩන සිවුරක් ඉපදී ඇත. මේක මොකද කරන්නේ? ඊළඟ සාකච්ඡා කරනවා මේ කඩන සිවුර ලැබුණේ කොයි ඉඩමේදීද? ආන් නිග්‍රෝධාරණ. ඊළඟ නිග්‍රෝධාරණ කවුද මේ කාලේ වැඩ හිටින්නේ? ඔබ අරමස් ශරීර රැක්කද? පවාරණය කළා. ඒවැනි විමසනවා ඒක. ආන්න එහෙම ඒ හාමුදුරු කණ්ඩායමෙන් අන්න හරියට මේ වැඩේ කරපු හාමුදුරුව තෝරනවා. ඒ අයගෙනුත් සුදුසුකම් සාකච්ඡා ඒගොල්ලොත් මාධ්‍යවේද වෙනවා. ඒ දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් අහන කාටද වැඩි මේ කවුද? එහෙම අනුමැති අරගෙන සුදුසු එක්කෙනෙක් අවසන් කරනවා. ඒ තෝරලා විනය වාක්‍යයක් කර්ම වාක්‍යයක් කියන ඒ හාමුදුරුවන් පවරනවා. ඒ දායක සමගියෙන් සංඝයාට පූජා කරනවා. සංඝයා එකතු වෙන අන්න එක නමකට මේක පවරන විනය වාක්‍යයෙන්. ඉතින් අන්න ඒ හාමුදුරුව ඒ චීවරය අරගෙන ද්‍රේහාරවන්ට ඒක ලැබුණා. ඉතින් ඒ හාමුදුරුව දැන් ඇඳගෙන ඉන්න සිවුර එහාර අදිෂ්ඨාන කරලා ඒක අහෝසි කරනවා. දැන් ඇඳගෙන ඉන්න සිවුරයි ඉන්න පොණ ඇඳගෙන ඉන්න සිවුරක් ඉතින් මේ අමු කියන්නේ හාමුදුරුව. එතන මේ ඇඳගෙන ඉන්න සිවුරේ හාමුදුරුව අදිෂ්ඨාන වාක්‍යයක් දෙන එක කියලා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරාම තමයි ඒක අයිති වෙන්නේ. ඒ අයිතිය ඊට පස්සේ අහෝසි කරනවා. ඒක පච්චුද්ධරණය කරනවා කියලා කියනවා. ඒ වාක්‍ය විනය වාක්‍ය ඒක පච්චුද්ධරණය කරනවා. ඊට පස්සේ ලැබිච්ච සිවුරේ හාන අතට අරගෙන ඒකට තමන්ගේ අයිතිය තහවුරු කරන්න මේකට කබ්බින්දිතිය. මේ බුලත් කොලයක් අරගෙන මොකක් හරි යතුරක් වගේ එකක් අරගෙන අතුමුට තියලා කප්ප බින්දු කරෝමි කියලා ඒ වාක්‍යයත් දෙන එක කියමින් මේක මේ සලකුණු කර මේ සිවුරේ කොනක් අරගෙන ඕන සිවුරු කරක දැම්මා මේ මගේ සිවුරු අඳුනන්න පුළුවන් එන්න මට ගැලපෙන ලකුණක් මන්ති ලකුණු තියාගන්න දෙක තුනක් හරි තියෙනවා මේ ඒක කප්පින්දු තැබීම. ඊට පස්සේ මේ සිවුරේ හාමුදුරුව විනය වාක්‍යයකින් මේක තනිපට සිවුරක් නම් ඉමං උත්තරා සංගම් අදිත්‍රාමි කියලා අදිෂ්ඨාන කරනවා. එයා වාක්‍ය කියනවා. දෙපට සිවුරක් නම් ඉමං සංඝාටින් අදිෂ්ඨාන කියලා එහෙම වාක්‍ය කියනවා. ඒ සිවුරට අනුකූල වෙන ඒ විනය වාක්‍ය කියලා ඒ සිවුර අදිෂ්ඨාන කරනවා. තමන්ගේ අදිෂ්ඨාන වන්න. ඊට පස්සේ ඒ සිවුරෙන් දැන් තමන්ගේ තනිපට සිවුර මේ ලැබිච්ච අලුත් තනිපට සිවුරෙන් කටිනේ අතුරනවා කියලා කටිනේ හැටියට මේ සිවුර නම් කරනවා. ඒ ලැබිච්ච ආනරුව තමයි මේ වාක්‍ය විනය වාක්‍ය කියලා මේ තහවුරු කරනවා. එතකොට තමයි මේ කටින සිවුරක් වෙන්නේ. දැන් මේ ඒ වැඩ ටික ඔක්කොම කරුණ නැත්නම් කර්ණයක් වෙන්නේ නැහැ. ඒක ඒ විනය අනුකූල ඒ හාමුදුරුවරු විනය සීමාවේද මේ කර්තව්‍යයන් ඔක්කොම කරාම මේ කටින චීවරේ බවට පත් වෙනවා. පෙර ඇරගිච්ච සිවුරවත් පූජා ඒවලා පූජා කරන නිසා කටින වෙන්නේ මේ ඔක්කොම වැඩසටහන අවසාන වහම මේ කටින චීවර වෙනවා. දැන් ඒතර එක හාරු කෙනාට ලැබුණා. දැන් හාමුදුරු කීපරමක් පස්සොත දැන් මේක අසාධාරණයි නේද? දැන් එක හාරු කෙනාට ලැබුණා. ඒතර ආන්න කටිනේ ලැබිච්ච හාමුදුරුවෝ ඊට පස්සේ අනි සංඝයාට මේ සිවුර අතට අරගෙන කියනවා අත්තතම් වික්කවේ අත්තතම් අම්බන්තේ සංඝස්ස කටිනම් ධම්මිකෝ කටිනත්තාරෝ කටිනම් අනුමෝදත. සංඝයාගෙන් ධාර්මිකව මට ලැබිච්ච මේ කටිනේ ඔබ වහන්සේලා මේක කැප වුණා. මේ මට මේක ලබා ගැනීමේදී ඔබ වහන්සේ කැප වුණා මේ තුන් මාස වැඩ කරමු පස්වසම ඔබ වහන්සේලා අනුමෝදම් වීම වශයෙන් මේක බාර ගන්න අනුමෝදම් වෙන්න. එතන අනිත් ආන්දරට මේක ඔන්න පවරන්න. ඒ අයිත් ලැබිච්චා. එතන ඒ එක එක ආන්දර මේ සිවුර අතට අරගෙන ඒ ආන්දර කටිනම් අනුමෝදා මේ කියන්නේ ඒ වාක්‍යය තියෙන දිගට අත්තදන් ආවසෝ සංඝා ගන්න පදම්මේව කටනම් තාර කටනම් අනුමෝදාමි කියන තුන් සැරේ කියලා ඒ ඇත්තෝ තමන්ගේ කරගන්න එක. ආන්න එතකොට ඒ ඇත්තන් නම් ඒක බෙදලා යනවා සමම්. දැන් මේ කටින පූජා කියන්නේ එතකොට ඒක පාට අර සිවුර පූජා කරලා නෙමෙයි. දායක සමගියෙන් එකතු වෙලා සංඝයාට පූජා කරනවා. සංඝයා එකතු වෙලා එක නමකට පූජා කරනවා. ඒ ලැබිච්ච ආරය කරන වතාවත් සියල්ල ඉවර කරලා නැවත සංඝයාට පවර. මේක දානෙන් දානේ උතුම් දානේ කියන්නේ. දැන් කටන චීවරයක් එහෙම කීප වාරයක් පෙරලා පෙරලා පූජා වෙලා එන එක. මෙන්න මේකයි මේකේ බලවත්කම දුන්නේ. මේක ආවට ගියාන කන්නේ. මෙන්න මේකයි කටන පූජාව බලවත් පින්කමක් වෙන්නේ. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර මේ ඔක්කොම වෙන්න ඕනේ. එනේ සා දායකවත් කැප වෙනවා, හාමුදුරුවත් කැප වෙනවා. දෙගොල්ලොම එකතු වුණාම තමයි මේක බලවත් වෙන්නේ. ඉතින් අපේ පුරාණ කතා තියෙනවා. දැන් රජුරු මෙහෙම කටන පින්කමට මුලින්ම දවසේ වස් වැසි සරුවක් පූජා කරනවා. ඒ වගේ අන්න හාමුදුරුවන්ට වැසි සරු ලැබුණා. දැන් මේ එතන විශේෂ වස්ත්‍රයක් ලැබුණා. විශේෂ පූජාවක් ලැබුණා. ඒතර ඒ හාමුදුරුවෝ කල්පනා කළා ඒ එක්තරා දුප්පත් උපාසිකාවක්. ඒ උපාසම වැඩ කරලා කරලා මහන්සි වුණාම ඒ ගෙදරින් ලැබිච්ච වස්ත්‍රය ඒ උපාසකම්ම ලැබිච්ච වස්ත්‍රය. ඉතින් ඒ උපාසකම්ම මේ කල්පනා කරානේ මං වගේ කෙනෙක් මේ දුප්පත් මට මොන ලස්සනක්ද මේක. මේ වටිනා දේ සංඝයාට පූජා කරන්න. ඒ නිසා මේ අම්මා ගිහිල්ලා අරහාමතුතු අනේ ආරුනේ මම මෙහෙම අහිංසක කෙනෙක් මම මෙහෙම වැඩකාර කෙනෙක් වැඩ කරලා කරලා වී කොටලා එහෙම ලැබිච්ච දහදිය මම මේ වස්ත්‍රය මං වගේ මේ මෙහෙම කාද ගන්න වැඩක් නැහැ. අනේ සංඝයා මේක මට අනුකම්පාවෙන් බාර ගන්නවා. ඉතින් මේ හාමුදුරු මේක පුදු බාර ගන්නවා. ඒ හාමුදුරු කල්පනා කළා එකතු වෙලා මේ වස්ත්‍රයෙන් දැන් කනේ උපාසකම කියාපෙන්. මේක අපි නිකන් ආවට ගියන් පාට කියලා නේද නැහැ. ඒ නිසා මේ එක එක හාමුදුරු මේ 69ක් විතර හාමුදුරු. එක නමක් කියව මට දෙන්න දවස් කර දෙන්න. මේ හාමුදුරු දවස් හත දෙහෙල මේ වස්ත්‍ර අඳින්නේ ළඟ තියාගෙන හිටම මේ උපාසකම කොච්චර මහන්සි වෙලා මේ සිවුර දෙන්න මේ දාන ටික දෙන්න මට මේක පූජා කරන්න කොච්චර කැප වුණාද මහන්සි වුණාද මේක මම නිකන් දරන්න හොඳ නැහැ මම සුදුස්සෙක් වෙන්න ඕන. හාමුදුරුවෝ ධෛර්යමත්ව භාවනා කරනවා මේ හාරුව ඒ සිවුර පාද කරගෙන දවසක් හමාරක් ඇතුළත රහත් වෙනවා. ඊළඟ අනිත් හාමුදුරුවන් ඒ හාමුදුරුවොත් එහෙම හිතලා අදිෂ්ඨාන කරනවා. ඒ හාරුවොත් මහාන මේ වස්තුන් මාස ඉවර වෙනකොට මේ හාමුදුරුව 69ම රහත් වෙනවා. මේ සිවුර නිසා අර දුප්පත් උපාසකම්මගේ සිවුර නිසා. එතකොට රජුරෝ දැන් කටේ පින්කම කරන්න කොඩි එවනවා නොයෙක් ඒවා එවුවා. ඒ ඔක්කොම එවනවා රාජපුරුෂෝ දාන අතරේ හාමුදුරුවෝ කල්පනා කළා මේක තමයි අරිහත් ධනය. ඒ නිසා හාමුදුරුවෝ ලොකු රිතවල් දෙක තුනක් බැඳලා මේ තමන්ට රහත් වෙන්න පාදගෙන දුප්පත් උපාසකම්මගේ මේ සිවුර. මේක අර උඩින්ම ගැට ගහලා ඒ කඳු අර ඔක්කොට වල ඉහළින් බැඳලා තියෙනවා. දැන් රජුරු එනවා පූජා පින්කම්. එනකොට මේ රජුරන් ඒව පොඩි වලට වඩා උඩින් මේ වෙනම කහපාට එකක් දැල්වෙනවා. මොකද්ද කියලා එන්නේ. ඒක තමයි මහරජා අරිහත් දජේ. මේ කතන්දරේ කිව්වාම රජුරු පුදුම වෙනවා. මේ උපාසකම්ම ගෙන්නනවා. ඉතින් මේ හාමුදුරුවෝ ඔක්කොටම රහත් වෙන මග පෑදුනේ මේ උපාසකම්මගේ අර පිළිවෙත. ඒ පාසමගේ දහඩිය මහන්සිය කැපවීම දැකපු හාමුදුරුව ධෛර්යමත් වුණා. ඉතින් මේ වස් කාලවලදී මේ විහාරස්ථාන වලටත් අපේ දායකයෝ ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ ලොකු අංකායකත් කතා බහ කරලා බොහොම ගෞරවාන්විත වෙනවා. එහෙම කරන්න ඕනේ. එහෙම හාමුදුරුවෝ හැබැයි රැක ගන්න ඕනේ. ඉතින් මේ කාලේ හැබැයි තනියෙන් කවුරුවත් යන්න නෙමෙයි. තනියෙන් එන්න හොඳ නැහැ. දැන් ඒකත් හරේ භයානක කරනවා. ඒසා විහාරස්ථානයේ ගෞරවය අපි රකින්න ඕනේ. හාමුදුරුවෝ රැක ගන්න ඕනේ. හාමුදුරුවෝ අතනොස්සයි ඉන්නේ. මේ හාමුදුරුවෝ ටික නැත්තම් මේ ශාසනය ඉවරයි. ඒසත් චෛත්‍ය බෝධියම හැදිලා වැඩන්නේ හාමුදුරුවෝ රැකෙන්නේ. ඒසත් හාමුදුරුවෝ ගැන විමසෙන්නේ. පොඩි දෙයකට ලොකුර ගන්න යන්න එපා. හාමුදුරුවන්ට ඒ වැරද්ද පොඩි දෙයක දැන් ඒ කාලේ ඔන්න අර ඒක උපාසකම්ම කෙනෙක් අපේ නායකහාර කෙනෙක් විතර කියනවා. ඒක හර පොඩි කාලේ අර බස් එකට යන පරක්කු නිසා දාන වරදවා වේගෙට යනවා. ජහාර දන්නේ අර අත පැද්දෙනවල මහා වේගෙට. ඉතින් උපාසකම මේක දැකලා එහෙම කිව්වනු පන්සලට එහෙම එමින් සර අනිත් කාටම එහෙම නැද හාර පොඩි කාරණයක් කියන්න ඕන. මොකද්ද උපාසකම? හාරුනේ අර හාරු අරික්මන්ට යනකොට අත පැද්දෙනවනේ. ඔය පෙරේතු යනවනේ හාරු එහාට මෙහාට. හාරු අත පැද පෙරේතු බිම වැටෙනවා. දැන් මේ අම්මගේ ඒ උපාසකමගේ බුද්ධ ආගම බලන්න. ඒ පෙරණි අයගේ තිබිච්ච ඒක අර පොඩි හාමුදුරේ පොඩි මනසට මේක වැදුනා. ඈ පෙරේතු මේ අත ඉහාරම පෙර අත දෙක ඇදගෙන පෙරේතු හාමුදුරුව බිම වැටෙනවා. ඒ හින්දා හාමුදුරුවා අත වැඩි හොල්ලන්න පාදුනේ. ඒ පොඩි මනසට වැඩි වැඩිっていう. ඉතින් එහාට ඊට පස්සේ පොඩ්ඩක් අත හෙලනවා. පෙරේතු වැටෙනවා උපාසකාවේ. ඉතින් හිතට ගන්න. ඒ උපාසකම්මා ඒ කියපු වචන නිසා මේ අධේහාර නායක හාර කෙනෙක් වෙච්ච කාලේ මේ කතන්දරේ කියන්නේ. ඒ හාමුදුරන්ට ඒක තේසා තන තනකින් වෙන්නේ. අන හාමුදුරු රැක ගන්න ඕන. ඒ නිසා අර හාමුදුරු හාමුදුරුගේ වස් කාලේ වැඩියෙන් පන්සලට එනවා. හාමුදුරුවන්ගේ ගෞරවත්වය රැකෙන විදිහට ඒවා පිළිපැද්දාම අපි දෙකලන් ලොකු වලාභයක් මාසයක් ප්‍රයෝජනයක් නෙමෙයි. දැන් සතුටු නම් දැන් මේ වස් කාලේ මම හැම ඉරිදම ගියේ. ඒ පන්සලට මේ බණවලු පිරිම පිරිසක් එනවා. ඉතින් මම මුල් දවසේ නම් මම හයට පටන් ගන්න ඕන කියලා. ඉතින් ඒ පන්සලේ පොඩි කාමර වගේක් හදාගන්න. එක කාමරයක් හදලා මට මේ විශේෂයෙන් මම කිව්ව පන්සල ඇදුවොත් තමයි වස්සපන්නේ. ඉතින් ඒ ගමන මේ අය දැන් පෞගේ කාලේ තට්ටුවක් අර එක කාමරයක් හදලා වැඩ ඉවරලා ටයිල් කරලා බාත්รูම් එක හදලා ඔක්කොම කරලා ඒ දායක මට හැලකුව හාන්නේ මේ අපි කාමරයක් හැදුවා හාරු වෙනවද වස්සපන්න. ආ මං කිව්වා එන්නම්. දැන් තව කාමර තුනක් තියෙනවා හදන්න. දැන් මේ වස් කාලේ ඒ නිසා මම යන හැමදාම මේ මුල වල පූජාව තැන්පත් කරලා මල් වට්ටයක් වෙන්දේසි කරනවා. ඉතින් මල් වට්ටේ දෙයක් 10000ක විතර යනවා. මල් වට්ටේ වෙන්දේසි කරනවා. එද හැමදාම එහෙම මුදලක් එකතු වෙනවා. දැන් මේ වස්තු මාසය එනකොට මේ දැන් අනිත් කාමරවල දැන් ටයිල් අල්ලනවා, ඒව කරනවා, බාත්รูම් හදනවා, ඒ කාමරවල හැදෙනවා. ඉතින් මමත් ගිහලා ලක්ෂයක් දුන්නා මේ දැන් මාසෙකට ඉස්සෙල්ලා ඒකද කරලා මේ ඒ වැඩට උදව් වෙනවා. ඉතින් කොහොම හරි මේ වස්තු මාසෙන් ගමට ඒ පන්සල ප්‍රයෝජනයක් වෙනවා. කවුරුත් ඒ නිසා ඉතින් පන්සලෙත් දියුණු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ කඩන පින්කම් නොතිබනම් පන්සල අඳුරුයි. මෙවන් පින්කම් කරන මොහොත ටිකක් ගෑවෙනවා, මිනිස්සු යනවා එනවා නේද? ඉතින් ඒක තමයි ලොකු දෙයක් මේ කඩන පින්කම් කියන එක. ඒක පැත්තෙන් බැලුවා. ඉතින් හාමුදුරුවන්ට මේ කඩන චීවරය බුදුහාරු නියම කළේ ඇයි? හාමුදුරුවන්ට නීති කීපයකින් ලිහිල් වෙනවා. දැන් හාමුදුරු මේ තුන් මාසයක් ඇදෙන නිසා අර මං දැන් මේ ඇත්තන්ට අර වගේ පින ලැබෙනවා මේ. දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකේ සම්පත් ඒවා ලැබෙනවා. හාමුදුරුවන්ට මේ නිසා විශේෂ නීති ලිහිල් වෙන පහ. දැන් හාමුදුරුවන තුන් සිවුරෙන් වෙන් වෙන්න බෑ උපසම්පදා හාමුදුරුවෝ. යන යනතන මේ තුන් සිවුරක් දැන් දෙපළ සිවුර මහා බර එක. ඔබ අරන් යන්න වෙනවා. නමුත් කටිනයක් ලැබපු හාමුදුරුවන්ට තුන් සිවුරෙන් වෙන් වෙන්න යන යනතන උත්සාහ යන්න ඕනේ. ඒ නීතිය ලිහිල් වෙන්න. ඒ වගේ දැන් මේ ගමේ ගෙදරකට යනවා නම් හාමුදුරු කෙනෙක් ඒ ප්‍රධාන හාමුදුරුව දැනුවත් කරලා යන්නේ. හැබැයි වස්සසම හාමුදුරුව කටින ගත්තේ හාමුදුරුවන්ට මේ ගමේ ගෙදරකට ගියාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගිහලා කතා කරනවා. ඇයි? ඇයි තුන් මාසයක් මේ ගමේ අය දන්නවා මේ හාරු අපේ පන්සල වස්සසම හාමුදුරුව මෙයාරු මෙහෙම හිටපුවාම බඩ කියපුවාම කියලා. ඒ ප්‍රශ්නේ ඉන්නේ. එසේ කටිනයක් ලබන හාමුදුරුවන්ට ඒ නීතියක් ලැබෙනවා. එහෙම පංචානි සංස සහිතං පංච දෝෂ විවජිතං නීති පහක් ලිහිල් වෙනවා. ඒක විපාක වශයෙන් ආනිසංස වශයෙන් පහක් ගන්නවා. ඒ නිසා දායකයන්ට පින් සිද්ධ වෙනා සම්පත් උදා කරන හාමුදුරුවන්ට පහක් ගන්න ලැබෙන පූජා පින්කමක් තමයි කටින පූජාව කියන්නේ. මේක දුෂ්කරව කරලා මහත් වූ ආනිසංස ගැන දෙන මහා පින්කමයි මේ කරන්නේ. ඉතින් මේ වගේ මහා ආනිසංස ලැබෙනවා කියලා අපි කිව්වා. හැබැයි අපි එකක් තේරුම් ගන්න ඕනේ. දැන් මේ මොන සම්පත් තිබුණත් සියල්ල අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. දිවි ලෝකේ ගියත් ඒවා දිවි ලෝකේ තව කොහෙද මාරුවේද කියන්නේ. ඉතින් ඒ නිසා අපි කවුරුවත් දිවි ලෝක යන පතන්න වැඩක් නැහැ. දැන් මේ වගේ මහා පින්කමක් කරලා දිවි ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් ලැබෙන්න පතන්න වැඩක් නැහැ. දැන් අපි පව් කරලා පතනවාද අපායන්ද? නැහැ. අපායන්ද කවුරුවත් පතන්නේ නැහැ නේ. මගේ මෙහෙම පවුකමක් වුණා අනේ මම අපාය කියලා අවුරුද්දක් දෙකක් මෙහෙම හිටපන් කියන්නේ. ඒ වගේ පින් කරලා හොඳ වැඩ කරලා සැප ලැබෙන්න පතන් ගෝන්නේ. අත්මහැර යන හෙවණල්ල වාගේ පස්සෙන් එන විපාක ලැබෙනවා. ඒ වගේ ආන්න හැම කෙනෙක්ම ඒ නිසා මේ වගේ පින් කරලා ආයෙ පතන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. කළ පින්කමට අනුරූපව විපාක ලැබෙනවා. ඒ නිසා ඔබ මේ පින්කමේ යෙදිච්ච තරමට විපාක ලැබෙනවා. දුවපු තරමට තමයි හති වැටෙන්නේ නේද? ඒ වගේ ඔබ මේ පින්කමට යෙදිච්ච තරමට ඔබට සංසාරේ සැප විපාක පස්සෙන් එනවා. ඒ නිසා අපි මේ වගේ පින්කම දිහා ප්‍රාර්ථනා කරන්න ඕනේ සංසාර දුකයි. මට ඒ නිසා මේ මහානීය පින්කම සසර දුක් නැති කරලා ඉතායික්මලින් අමා මහ නිවන පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළොත් තමයි ඒක ලැබෙන්නේ. නිවන් සැප නිකන් ලැබෙන්නේ. නිවන කියන්නේ නිර්වාණ. වාණ කියන්නේ තෘෂ්ණාව නැති තැන. තෘෂ්ණාව නැති වෙන්නේ, ආසාව නැති වෙන්නේ නිකන්. ඒ තමයි හිතලාම ඒක නැගේ సంతානෙතන කුණු නැති වේවා, කෙලස් නැති වේවා, තණ්හාව නැති වේවා කියන හිතලා ඕනේ ශක්තිය තිබෙනවා. ඒ නිසා මේ මහානීය පින්කම අපිට සියලු කෙලස් නිමා කරන අමාමා නිවන පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. එළවන් නිවන් සපත් ලබා දෙන මහා පින්කමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා දානං කලු ස්වභාවේන සද්ද මානස භෝගන. ස්වභාවයෙන්ම ඔබට දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් ගෙන දෙන ඒ කාමවචන මහා පින්කමයි කඩන පූජාවයි මේ නිමා කරන්නේ. පරිණාම වශයෙන්ම හෝති මොක්කෝප නිස්සම් ප්‍රාර්ථනා කිරීම වශයෙන් ඔබට ඒ සියලුම කෙලෙස් නැති වෙන නිවන් සම්පත්තියේ සාධා දෙන පින්කමකුත් වෙනවා. ඒ නිසා මේ කඨින පූජාව දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් නිවන් සම්පත් ගෙන දෙන මේ මහා පින්කමයි ඔබ මේ කළේ. ඒ සත් දුෂ්කරව යෙදিলা මහත් වූ ආනිසංසයක් දීපේ දෙපක්ෂයටම ලබා දෙනේ මහා පින්කම 2014 අවුරුද්දේ මේ නිග්‍රෝධාරාම විහාරස්ථානයේ මුල් කරන අපේ සිද්ධ කළා කියලා හැමදෙනාම සන්තෝෂෙන් සිහිපත් කරගෙන බුද්ධ පූජා කළා, ධර්ම පූජා කළා, සිල් සමාදන් වුණා, ආමර චීවර පින්න පාසේන කියලා සිව්පසෙන් උපස්ථාන කළා. මහා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. සෑම මේ උදාර කඩන මහා පූජාවෙන් ජනිත කරන සියලු පින් දෙවියන්ට, අපවත් වෙච්ච ආමඳුරවන්ට, මිය පරලෝකයේ ඥාතීන්ට, ඔබ අප හැමදෙනාටම මෙලොව පරලොව යහපත පිණිස උතුම් නිවන පිණිසම හේතු වේවා කියන කෞතුක සාදු කියන්ට. හොඳයි, එහෙනම් වැඳගන්න කවුරු මේ විහාරස්ථාන විහාරාධිපති වැඩ සිට අපවත් වී වදන ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ අපවත් වෙච්ච හාමුදුරුවන්ටත් විශේෂයෙන් අද මේ පින්කම මූලික දායකත්වරු මල්ලිකා පෙරලා මැතිණිය සම්පත් පෙරයි පුතණුවන් ඇතුළේ දියණිවරු තිදෙනා ඇතුළු සියලු ඥාතීන්ගේ සහයෝගය දායක සභා කුලගෙන සමිතිය ඔක්කොම එකතු වෙලා මේ උදාර කඩ පූජා තුන් මාසයක් කැප වෙලා යෙදිලා මේ සිද්ධ කළා. ඉතින් ඒ නිසා ඔබ හැමදෙනාම කරගත්තා මේ සිල්පම යපවත් වෙන නායක හාමුදුරුවන්ට මේ අවුරුදු දෙකකට කලින් පරිලෝකයේ වික්ටර් විජේදාස පෙරේනා මහත්මයා ප්‍රධාන කොට ඇති ඔබ අප නමින් පරිලෝකයේ සැමටත් ලැබේවා. මියගිය අය පින් අනුමෝදන් සැපවත් වේවා, සුගතියටපත් වේවා, බුදුන් දැක නිවන් දකින්න වෙත්වා කියලා පින් දෙන ගාථාවේ ඉදම් මේ ඥාතීනම් හෝතු සුගිතා වන්තු. ලෝකයේ ශාසනය අපවරගෙන දෙවියෝ, මේ ස්ථානාදී කුරු දෙවියෝ, අපේ ගෙවල් දරුවන් ජීවිත රැගෙන දෙවියෝ, මේ පින් අනුමෝදන් වන අපිව රැක දෙත්වා දෙවියෝද පතන බෝධිවලින් උතුම් නිවනින් සනසෙන පින් ගනිත්වා කියලා කවුරුත් දෙවියන් පින් දෙමු. ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං කිරම් රත්තන්තු ලෝක ශාසනං ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝ කිරම් රත්තන්තු ලෝක ශාසනං ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරම් රත්තන්තු ලෝක ශාසනං. මේ පින්කමේ ප්‍රධාන දායකතුළු මල්ලිකා පෙරලා මහත්මිය, සම්පත් පෙරලා මහත්මයා, ඒ පවුලේ සියලු දෙනා වගේම මේ දායක සභාවේ අය, නිවිහාරස්ථාන කවුරුත්නම් පැන්දෙන දායකකාරක සෑවම එකතු වෙලා 2014 කඩන පූජාව සිද්ධ කළා. හැම දෙනාට මේ උදාර පුණ්‍ය ශක්තිය බලෙන් දිත්ත ධම්ම වේදනීය වශයෙන් මේ විපාක කරන හතෙන් එකක් මෙලවද විපාක, හත්වෙනි හතෙන් තව එකක් ඊළඟ ජීවිතේ, හතෙන් පහක් නිවන් දකින දක්වාම පස්සෙන් එනවා. එතන ඒ නිසා තිත්ත ධම්ම වේදනී වශයෙන් මේ පින්කම ඔබට නිදුක් බව, නිරෝගී බව, දිගාසිර සලසා දෙත්වා, අවශ්‍ය සම්පත් උදා කර දෙත්වා, පරලෝක වශයෙන් දිව්‍ය මානුෂික සම්පත් ලබා දීලා මේ සසර දුකයි සියලු දුක් නිමා කරමින් උතුම් නිවනින් සැනසෙන්න මේ මහානීය පින්කම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා නේද පින් අනුමෝදන් වෙනද යන සමස්ත නාර කුංජල කණ්ඨේ රවේන්ද්‍රායමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුජානාම් වික්කවේ වස්සං උත්තානම් වික්කෝණං පගණං අත්තරිතුං යනාදී අනුදන වදාලා වූ පරිද්දෙන් මහා සංඝරත්නයේ විශේෂෙහි භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයා විශේෂ කඩන ජීවර පූජාවක් පැවැත්වීමෙන්ද, වස්වාසක සිවුරු පූජා කිරීමෙන්ද, කපුරු පූජා පැවැත්වීමෙන්ද, මහා සංඝරත්නයේ විශේෂෙහි චීවර පින්නපා සේනාසන ගිලාන ප්‍රත්‍යයන සිවුපස දාණය තුන් මාසයක් මුළුල්ලේ උපස්ථාන කිරීමෙන්ද, බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම පූජා පැවැත්වීමෙන්ද විහාරස්ථාන සේනාසනය පිළිසකර කිරීම ආදී කටයුතු පැවැත්වීමෙන්ද ලබන ලද්දා වූ සකල කුසල පුණ්‍ය සම්භාරයන් සමග මේ කඨිනානිසංස ධර්ම දේශනා පැවැත්වීමෙන් අත්පත් වූ ආනිසංසයන්ද මෙතෙන් පටන් නිවන් දක්නා ජාත දක්වා නරකාදී වූ සතර අපායෝ අත්පත් දුක්ඛයකට කිසියම්ම කාලයකවත් නොපැමිණ දිව්‍ය මානුෂිකාදී සම්පත් කෙලවර ජාති ජරා මරණාදී සියලු දුක් නිමා කරන අමා මහ නිවන පිණසම හේතු වේවායි සාදු කියා පින් අනුමෝදන් විය යුතු. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායින චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිජ්ජතු. හැමදනාටම තෙරුවන් සරණයි.